You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
එළඹෙන නොවැම්බර් මාසේ 16 වෙනිදා ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය නම් කිරීමත් සමගම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය දැන් කෙමෙන් කෙමෙන් උණුසුම් වන ආකාරයක් අපිට පෙනී යනවා. මේ උණුසුමත් එක්ක විවිධාකාරයේ දේශපාලන පක්ෂ, දේශපාලකයන් සහ දේශපාලනයට ඇලුම් කරන පුද්ගලයන්ගේ ජීවන රටාව සහ ඔවුන්ගේ කියුම් කෙරුම් තීව්‍රවෙන් පවතින ආකාරයක්ද අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මෙවන් වූ උණුසුම්කාරී වාතාවරණයක සිට තමයි අද දවසේදී අපි ශ්‍රී ලංකාවේ පුවත් විමසුම ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි සම්බන්ධ කරගන්නවා අපේ සුපුරුදු හිතවතාව ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝන් මදුර සුබෝදෑසනක්.
ඔව් මනෝජ්, අපි මුලින්ම අවධානය යොමු කරමු පසුගිය සතියේ ඉතාම ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත් වුණා, ප්‍රවෘත්ති මවන ප්‍රවෘත්තියක් බවට පත් වුණා මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න හදිසියෙම පැවැත්වුණු කැබිනට් රැස්වීම සම්බන්ධයෙන් මේ පිළිබඳව විවිධාකාරය අදහස් විවිධාකාරයේ පුද්ගලයන් මතු කරා. මේ ජනාධිපතිවරණයක් කැඳවා තිබෙන අවස්ථාවක මෙවන් වූ හදිස්සි කැබිනට් රැස්වීමක් කැඳවූයේ කාගේ වුමනාවකටද සහ මෙහි තිබෙන මූලික පරමාර්ථය මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ හැමෝම කතා බහ කරන්නට බලාපොරොත්තු වුණේ. අපි අද දවසේ අපේ කතාව එතනින් පටන් ගමු.
ඔබතුමා, පසුගිය 19 වෙනිදා හදිස්සියේ කැබිනට් රැස්වීමක් කැඳවලා තිබුණා. අපි දන්නවා සාමාන්‍යයෙන් අඟහරුවාදා උදේ තමයි කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ. මේ කැබිනට් රැස්වීම පසුගිය 19 වෙනිදා සවස් යාමේ තමයි කැඳවලා තිබුණේ. මෙහිදී බොහෝ දිනක බලාපොරොත්තුෙන් හිටියා ජනාධිපතිවරණය සහ ජනාධිපති ධුරය සම්බන්ධයෙන් වන පක්ෂ අතර අනවබෝධතා තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් සමනය වෙලා මෙතනතාවන්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් වේවි, එම නැත්නම් ඊට හාගිය ටිකක් බරපතල තත්ත්වයක් වේවි කියන යම් විශ්වාසයක් තිබුණා. කොහොමනත් පසුව බලද්දී මේ හදිසි කැබිනට් රැස්වීම කැඳවලා තියෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් මේ කැබිනට් රැස්වීමේදී එතරම් සාකච්ඡා වෙලත් නැහැ කවුද හරියටම මේ කැබිනට් රැස්වීම කැඳෙව්වේ කියලා. එක පැත්තකින් කියනවා ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවයට කැඳෙව්වා කියලා, තව පැත්තකින් කියනවා රනිල් ක්‍රමසිංහ අගමැතිතුමාගේ කැමැත්තට කැඳෙව්වා කියලා. කොහොමනත් මේක පැයක පමණ කාලයක් පැවැත්වෙච්ච සාකච්ඡාවක් බවට පත් වුණා. ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම ගැන කැබිනට් එකේදී කතා කරමු කියලා ජනාධිපතිතුමා තමන්ගෙන් ඇහුවා කියලා, ඒකට තමන් කැමති වුණා කියන කාරණේ රනිල් ක්‍රමසිංහ අගමැතිතුමා සඳහන් කරනවා. ජනාධිපතිතුමාගේ පාර්ශ්වයනුත් කියලා තිබුණේ ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් ආවා මේක මේ විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම ගැන කැබිනට් රැස්වීමක් කැඳවලා දෙන්න කියලා. ඒ හින්ද තමයි කැඳවුවේ කියලා දෙපාර්ශ්වයෙන් දෙපාර්ශ්වයට අදහස් හුවමාරු කරගන්නවා. කොහොමනත් සජිත් ප්‍රේමදාස මහත්මයා නියෝජනය කරන කණ්ඩායම ඇමතිවරුන් මේ කැබිනට් රැස්වීමේදී බැරි විරෝධයක් පළ කරලා තියෙනවා. මේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවක ඇයි විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීමක් ගැන කතා කරන්නේ කියලා. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණය අහිමි වුණු 1994 අවුරුද්දේ ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ ජනාධිපතිතුමියගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉඳලා තිබුණු ප්‍රධාන කාරණයක් තමයි අපේ රටේ විධායක ජනාධිපතිතුමා අහෝසි කරනවා කියන කාරණය. නමුත් ප්‍රායෝගිකව කිසි ජනාධිපති කුමරේ අහෝසි කරන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ සොයනක් කලිදහස් පක්ෂයයි ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා මේක යම් ආකාරයකින් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවාද කියලා දැනෙනවා. කෙසේ වෙතත් අපිට වාර්තා වෙන ආකාරයට එකගතාවයකින් තොරව ඉතා කෙටි කාලයක් ඇතුළත නිමවුණු කැබිනට් රැස්වීමක් කියලා තමයි මේ කැබිනට් රැස්වීම අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මතුල.
ඔව්, අර මනෝජ් කිව්වා වගේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඒ කැබිනට් රැස්වීම අවසන් කරලා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා මෙන්න මේ ආකාරයට.
කැබිනට් පත්‍රිකාවක්වත් න්‍යාය පත්‍රයේ අඩංගුණු කාරණාවක් ලිඛිතව සටහන් වෙලා තිබුණේ නැහැ. සාකච්ඡාවට භාජනය වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන. අතිමහත් බහුතරයක් කැබිනට් මණ්ඩලයේ ප්‍රතික්ෂේප කරා මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමකට යන්න. පොඩ්ඩක් හිතලා බලන්න, ඊයේ රාත්‍රී ගැසට් පත්‍රය නිකුත් කරේ. නාම යෝජනා දිනයක් තියෙනවා, මැතිවරණ දිනයක් තියෙනවා. එහෙම තියෙද්දි ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට අඩුම ගානේ සාකච්ඡා කරනවා කියන එකත් මම දන්නේ. මම පුද්ගලිකව කියන්නේ, මම දකින එක නින්දිත ක්‍රියාදාමයක් හැටියට. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී
ඉන් අනතුරුව නවීන් දිසානායක අමාත්‍යවරයා වෙනස්ම වූ අදහසක් ප්‍රකාශ කරා මාධ්‍ය ඉදිරියේ.
ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ ඉතාමත් දැඩි ප්‍රබල මතයක් රටේ තියෙනවා. අපේ පක්ෂය 2014 සම්මේලනයේ යෝජනාවක් අනුමත කරලා තියෙනවා මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඉතින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට අපගේ සහයෝගය ලැබෙනවා, පක්ෂ සහයෝගය. මොකද පක්ෂ නිල වශයෙන් ප්‍රතිපත්තිය ඒකයි.
අප ඊළඟ අවධානය යොමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන්. මේවර විටත් තවමත් නොවිසඳු අභිරහසක් බවට පත්වෙලා තිබෙන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. තවමත් ජනාධිපති අපේක්ෂකයෙක් නොමැතිව ඔවුන් කල්මරණ හැඩක් තමයි අපිට පෙනියන්නේ. මේ දිනවකවානු සම්බන්ධයෙන් අද පත් කරනවා, හෙටපත් කරනවා, අනිද්දා නම් කරනවා කියන කාරණාව ඇතුළේ UNP පාක්ෂිකයන්, එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන්, බිම්මට්ටමේ දේශපාලන ක්‍රියාකාරකයන් සෑහෙන අසීරුතාවකට පත් වෙලා තිබෙනවා. මනෝජ, ඔවුන්ට දෙන්නට පිළිතුරක් නෑ. මොකද දැන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළා හමාරයි නොවැම්බර් මාසේ 16 වෙනිදා. මාස එක හමාරක වගේ කෙටි කාලයක් තමයි තිබෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන්. ඉතින් තවමත් මේ සූදානම පිළිබඳව හරිහැටි නිශ්චිත ප්‍රකාශයක් කළ නැති හැඩක් තමයි අපිට පෙනියන්නේ. අපි කැමති වර්තමාන තත්ත්වය පිළිබඳව දැනගන්නට.
අපට දැනගන්න ලැබුණු විදිහට බදාද දිනේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා නම් කරයි කියන මතයක් තිබෙනවා. තවත් ඇමතිවරයෙක් සඳහන් කරන විදිහට හෙට දවසේ අඟහරුවාදා දවසේ මේ අපේක්ෂකයා කවුද කියලා නම් කරයි කියන අදහස තිබෙනවා. කොමනත් ඊයේ දවසේ නවීන් දිසානායක අමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර යම් සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා. ඒ නවීන් දිසානායක ඇමතිවරයාගේ කොළඹ නිවසේ සාදයක් සංවිධානය කරලා තිබුණා. ඒ සාදය අතරේ තමයි මේ දිගු සාකච්ඡා පැවැත්වලා තියෙන්නේ. අග්‍රාමාත්‍යමත් මේ අවස්ථාවට සහභාගි වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තව ජ්‍යෙෂ්ඨයිනුත් සහභාගි වෙලා තියෙනවා. කොමනත් සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක කියන අමාත්‍යවරු ඉදිරි ජනාධිපතිවරණයයි වර්තමාන දේශපාලන තත්ත්වයයි ගැන දීර්ඝ විදිහට සාකච්ඡා කරලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. විශේෂයෙන් නවීන් දිසානායක ඇමතිවරයා ඔහුගේ ඥාතිත්වයක් තියෙන කතානායකවරයා මතනම් කරූ ජයසූරිය මැතිතුමා ජනාධිපති තර්ජයට ඉදිරිපත් කිරීම සඳහා වැඩි කැමැත්තක් තියෙනවායි කියලා වාර්තා වුණා. කොමනත් දැන් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් තමන්ගේ අභිලාෂය, තමන්ගේ කැමැත්ත ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කරන්න තැනට ඇවිල්ලා තියෙනවා. දැන් මේ අපේක්ෂක තෝරාගත යුත්තේ කෙසේද කියන තැන සංවාද ඊයේ සහ පෙරේදා දිනවලත් ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ ජනාධිපතිවරු අපේක්ෂකයා තෝරා ගන්න ඕනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව නෙවෙයි, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවය අනුව කියලා ජාතික එළවරුමේ සඳහන් කළා. ඔවුන් නිවේදනයක් නිකුත් කරලා තමයි මේ බව කිව්වේ. ජාතික එළවරුමේ නිකුත් කරපු නිවේදනයේ තවදුරටත් සඳහන් වෙනවා මේ අපේක්ෂකයා තෝරා ගන්න තියෙන හොඳම ක්‍රමවේදය එක්සත් ජාතික පක්ෂයේ එමෙන්නතව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට මේක මාර්ගදෙන එක. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ජනාධිපතිවරු අපේක්ෂකයා තෝරා ගන්න කටයුතු කිරීමේ සූදානමක් තියෙනවා කියලා යම් රාවයක් තියෙනවා. ඒක කොච්චර දුරට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සකස් වෙලා තියෙනවාද, ඒ කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංයුතිය කොච්චර දුරට ප්‍රජාතන්ත්‍රවාදීව සකස් වෙලා තියෙනවද කියන කාරණේ සැකයි. ඒ හින්දා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල සිටින සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් කල් නොයවා මේ ජනාධිපතිවරු අපේක්ෂක පත් කිරීම සුදුසුයි කියලා ජාතික එළවරුම නිවේදනයක් නිකුත් කරලා සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් මනෝ ගණේෂන් ඇමතිවරයාගේ පක්ෂය, රවුෆ් හකීම් ඇමතිවරයා, එවැනි දිගම්බර ඇමතිවරයා මේ කණ්ඩායම් දැන් බොහෝ දුරට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව යෝජනා කරනවා ඔහු අපේක්ෂකත්වයට ගැනීමට කැමැත්තෙන් පසු වුණා කියලා දැන් අපිට ප්‍රසිද්ධිය පැහැදිලි වෙමින් යනවා. ඒත් එක්කම මනෝ ගණේෂන් අමාත්‍යවරයා කලින් කිව්වේ එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව දීලා තියෙනවා තමන්ගේ අපේක්ෂකයා තෝරා ගන්න. ඒ තෝරා ගන්න අපේක්ෂකයාට ඔවුන් මනෝ ගණේෂන් ඇමතිවරයා ප්‍රමුඛ ඔවුන්ගේ දේශපාලන පක්ෂ සූදානම් කියලා. නමුත් දැන් ඊයේ දිනේ වෙන විට ඔවුන් සඳහන් කරනවා එහෙම නෑ, පරදින අපේක්ෂකයෙක් ඉදිරිපත් කරවොත්, කියන දිනන්න බැරි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරවොත් ඒ පිළිබඳව ඔවුන් සිතා බලන්න සූදානම් කියලා
මනෝජ් මම තවත් අතුරු කාරණාවක් මතු කරන්න කැමති. ඔය කාරණාව සම්බන්ධයෙන් කතාබහ කරන විට තවත් මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු 15-20ක් පමණ තිබෙනවා. මේ පුරප්පාඩු හදිස්සියෙම මේ අපේක්ෂකයා තේරීමට ප්‍රේරාතුව මේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිතමිතුරන් මේ පුරප්පාඩු පිරවීමට කටයුතු දෙමින් ඉන්නවා කියලා. නමුත් අඛිල විරාජකාරීව සම අමාත්‍යවරයා මේ කාරණාව ප්‍රතික්ෂේප පසුගියදා මාධ්‍ය ඉදිරියේ අපි මුලින්ම ඒ අදහසට අවධානය යොමු කරමු.
විශේෂයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන් 68 දෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ 48ක් නියෝජනය වෙනවා 68ෙන්. 20ක් තමයි විවිධ සංවිධාන වලින් ඇවිල්ලා තියෙන්නේ. අපි ඔක්කොම එකමුතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගෙන එන සතිය අපි අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.
ඔව් මනෝජ්, දැන් මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව අපි දැනගන්නට කැමතියි.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ජනාධිපතිවරු අපේක්ෂකයා තෝරන්න දීම කියන කාරණය ගැන විශේෂයෙන් සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ පිළ ටිකක් නොකමැත්තෙන් ඉන්න බව පේන්න තියෙනවා. ඒකට හේතුව ප්‍රතිනිධිකාරි මණ්ඩලයේ සමාජිකයන් පත් කිරීමේ බහුතර බලය නිර්මාණය වෙලා තියෙන පක්ෂ නායකත්වයට ඉඳලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට හිවයිසී පිරිසක් තමයි ප්‍රතිනිධිකාරි මණ්ඩලයට තෝරාගෙන ඉන්නේ කියන චෝදනාව එක්සත් ජාතික පක්ෂයේ විකල්පයක් හොයන මන්ත්‍රී කණ්ඩායම කියනවා. එතකොට දැන් ඔබ කිව්වා වගේ ප්‍රතිනිධිකාරි මණ්ඩලයට තව පුද්ගලයන් 15ක් 20ක් පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ පත් කිරීම සිදු කරන්න යනවා කියලා තමයි හේෂා විතානගේ මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් පළ කරේ එක්සත් ජාතික පක්ෂයේ මේ කණ්ඩායමත් එක්ක ප්‍රවැත්විච්ච රැස්වීමකින් අනතුරුව. ඒ අනුව කියුනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයින් පත් කරන්න යනවා තියෙන පුරප්පාඩුවලට කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලන පිළි අදහස වෙලාම තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට විතරක් බිල හරියන්නේ නැහැ. මෙතන හරින් ප්‍රනාන්දු එමුතුර ඇතුළු තව කීප දෙනෙකුත් ඉන්නවා. මේ අපේක්ෂක තෝරන වැඩේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමටත් දෙන්න කියන ඉල්ලීම ඔවුන් සිද්ධ කරලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් ඇතුළේ තමයි මේ සමාජිකයන් පත් කිරීම ගැන කතා කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට. කොමුණත් පෙරේද හවසම අඛිල විරාජකාරීව සම අධ්‍යාපන ඇමතිවරයා කිව්වේ මම පක්ෂ මහලේකම්වරයා විදිහට එවැනි පත්වීම් සිදු කරන්නව කියලා දන්නේ නැහැ. එවැනි සූදානමක් නැහැ. ඒ හින්දා මේ සමාජිකයන් පත් කිරීම මේ මොහොතේ සිදු නොවේවි කියන අදහසක් අවසාන වශයෙන් පළ වුණා පක්ෂීය මහලේකම්වරයා විදිහට අඛිල විරාජකාරීව සම ඇමතිතුමාගේ.
හොඳයි, අපේ ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවතින සාකච්ඡා සම්බන්ධයෙන්. මේ වන විටත් කඹෑදිල්ල තවමත් නතර වී නැති හැඩක් තමයි අපිට පෙනියන්නේ. ඒ අතරතුරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති තවත් රැස්වීමකදී නැවතත් ඔහු අවධාරණය කළ තියෙනවා මේ ජනාධිපතිවරණයේදී තීරක සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. එතනදී මනෝ ජොහු තවත් විශේෂ ප්‍රකාශයක් කළ තියෙනවා මේ ජනාධිපතිවරණයට එහා යමින් ඊළඟ පිහිටවන ආණ්ඩුව සම්බන්ධයෙන් මහමැතිවරණය සම්බන්ධයෙන් පුංචි ගියක් ලබා දුන්නාද කියලා අපිට හැඟෙනවා. මේ ඔහු ප්‍රකාශ කළ තියෙනවා ජනාධිපතිවරයන් පස්සේ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතින්නේ තමන්ගේ පක්ෂයට නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා. අපි ඒ ප්‍රකාශයට මුලින්ම අවධානය යොමු කළා ඉමු.
ඊළඟ ආණ්ඩුව හදන යන්ත්‍රයි මන්ත්‍රයි දෙකම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහින්ද අමරේ මහත්තයා කතාව මම අහගෙන කියනවා මේ කවුද කිව්වයි කියලා. අදත් ඇහුණලු ශ්‍රී ලංකාකාරෝ 98% කොහටද ගිහින් කියන්නේ? පොට්ටුවට. එතකොට අපිට තියෙන්නේ දෙකයි. 98ක් ගිහිල්ලා. එහෙමයි කියන්නේ. හැබැයි ප්‍රශ්නේ හොක තමයි. 98ම ගියා කියමුකෝ. හැබැයි දිනන්න 100ක් තියෙන්න ඕනේ. ඒ දෙක තියෙන්නේ අපි ගාව. ඒ දෙක නැතුව දිනන්න බෑ 98ක් තිබුණා. එහෙම කියනවනම්. ඊළඟ ඡන්දේ කාට දිනන්නත් ඒකයි මම කිව්වේ. අපි ශක්තිමත් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවේගය නැතුව කාටවත් දිනන්න පුළුවන් කමක් නැහැ. අපි තීන්දුව කරන්නේ දිනන්නේ කවුද කියලා.
මනෝජ්, දැන් සාමාන්‍යයෙන් දැන් ජනාධිපතිවරණයක් කැඳවලා තියෙන අවස්ථාවක ජනාධිපතිවරණයට තමයි ප්‍රධාන අවධානය නැත්තම් මූලික අවධානය යොමු කරන්නට අවශ්‍ය. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ ඉලක්කය යොමු කරන්න එතනින් එහාට පිහිටුවන ආණ්ඩුව සම්බන්ධයෙන් මොකක්ද මේ කතාවේ තේරුම?
දැන් විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ජනාධිපතිවරයා සඳහන් කළා වගේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා අතින් විධායක බලතල කප්පාදු කිරීමක් සිද්ධ කළා. ඒත් එක්කම මේ වර්තමාන ජනාධිපතිවරයාට පමණක් ආවේනික වූ බලතල කිහිපයකුත් ඉතිරි කළා. එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා භුක්ති විඳින ඇතැම් බලතල පවා අලුත් සංශෝධන ක්‍රියාත්මක වීමත් එක්ක අලුතින් පත්වෙන ජනාධිපතිවරයාට බලපානවා 19 වෙනි සංශෝධනය හරහා. ඒ හින්දා එතරම් බල රහිත ජනාධිපතිවරයෙක් බිහි වෙන්නේ ඊට වඩා අගමැතිවරයා පත් කිරීම එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කියලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වෙනි සම්මේලනයේදී කිව්වා. ඉතින් ඒ අනුව යමින් තමයි ඔය ප්‍රකාශ සිද්ධ කරන්නේ. එතකොට මහමැතිවරණයකට ගිහිල්ලා තමන්ගේ පක්ෂයට ආසන කිහිපයක් 3-4ක් දිනාගත්තත් 5-6ක් දිනාගත්තත් ඒක පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුවක් පිටවන්න කේවල් කරන්න පුළුවන් මන්ත්‍රී සංඛ්‍යාවක් බවට පත් වෙනවා. ඒ හින්දා තමයි මහමැතිවරණය පිළිබඳව අදහස් දැක්වීම සිද්ධ කරන්නට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුර.
ඔව්, අපි එතනින් එහාට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාකච්ඡා පිළිබඳව අවධානය යොමු කරොත් එහෙම නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා දයාසිරි ජයසේකර මහතා විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට පටන් ගන්න තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණට කිසිම වැරද්දක් කරේ නැහැ. ඔවුන්ව සුරක්ෂිතව නැත්නම් ඔවුන්ව ආරක්ෂා කරපු එක විතරයි කරේ. ඒ අතරතුරේදී මනෝජ්, මේ ජනතා විමුක්ති පෙරමුණත් සමග එකතු වීමක් පිළිබඳවත් පොඩි ඉඟියක් පළ කරාදෝ කියලා කාරණාවක් මත වුණා පසුගිය සතියේදී කරපු ප්‍රකාශයත් සම්බන්ධයෙන් අපි මේ ප්‍රකාශයට මුලින්ම ඇහුම්කන් දීලා අපි කතාව පටන් ගමු.
ඉතින් ජනතා වික්ත පෙරමුණත් අපිත් එක්ක යම් සාකච්ඡා එකඟතාවයකින් ඉන්නවා. අපිට යම් යම් පණිවිඩ ගන්නවක් ඇවිල්ලා තියෙනවා. දැන් බලනවා ඒකත් සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළවෙනි පෙළේ පුරවැසියෝ විදිහට සලකනවා නම් පමණයි අපි ඕනම පක්ෂයක් සමග එකතු වෙන්නේ. එහෙම නැතුව අපි ඒගොල්ලන්ගේ වලව්වල කුස්සිවල ඉඳුල් හොදන්න අපි සූදානම් නැහැ.
ඔමනෝ ජෝබට අවස්ථාව දැන් මේ සම්බන්ධයෙන් පවතින අලුත්ම තත්ත්වය විග්‍රහ කරන්නට.
ඔව් එක්තරා අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය කම්බරය විදිහට දැසී ජයසේකර මැතිතුමා කිව්වා තමන් ජනතා විමුක්ති පෙරමුණ සමග උනත් එකතු වෙලා සාකච්ඡා කරන්න සූදානම් පක්ෂයක් විදිහට තවමත් අවසන් තීරණයක් කරගෙන නැහැ කියලා. ඒ අදහස් තමයි ඔය ඉදිරිපත් කළේ. කොහොමනත් ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ අතරමැද එන හිටියා. ඒ අවසාන වශයෙන් ඔවුන් තරගවදින ලකුණු සම්බන්ධයෙන් කාරණයක් උදෙසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් බැසිල් රාජපක්ෂට ප්‍රමතිවරයා පවා කියන්නේ දකුණු ආසියානු කලාපයේ මේ පෝට්ටුව කියන ලාංඡනයට දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපේ රටේ භූමියේ තියෙන ප්‍රබලම සන්නාමය එහෙම නැත්නම් මැතිවරණ ලකුණ ජනතා ආකර්ෂණයේ තියෙන මැතිවරණ ලකුණ පෝට්ටුව ඒඉඳ පෝට්ටුව ගැන ලාංඡනය වෙනස් කරන්න බෑ කියලා. ඒ මත පදනම් වෙලා එතනින් එහාට සාකච්ඡා සිද්ධ කරන්න නියමිත වෙලා තිබුණා. ඔවුන් කණ්ඩායම් දෙක අතර කියාගත්තේ නැති වුණත් මාධ්‍යයට කිව්වේ මේ ප්‍රතිපත්තිමය කාරණා මත අපි එකතු වෙනවා මිසක් දේශපාලන පක්ෂයට ලකුණක් වගේ පොඩි දෙයකට සැලෙන්න එතුමන්ලා සූදානම් නැහැ කියන කාරණය. ඉතින් ඒ අනුව අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ බැසිල් රාජපක්ෂ ඊට පෙර ඇමතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මේ කණ්ඩායම නියෝජනය කරන දළ සලහතරුම මන්ත්‍රීවරයා මේ වන විට විදේශගත වෙලා ඉන්නේ. ඒ හින්දා ඔහු පැමිණියාට පස්සේ ලබන සතියේ මේ සාකච්ඡා පුළුල් මට්ටමින් පවත්වන්න සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. ඊට කලින් බැසිල් රාජපක්ෂ ඊට පෙර ඇමතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා. එහිදී ලකුණ පිළිබඳව අවසන් එකඟතාවයකට ඇවිල්ලා නැහැ. කොහොමුණත් ඉදිරියේදී මේ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙන තමයි මෙවර මේ සාකච්ඡා වටේ නිමාවට පත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා අතරත් විශේෂ හමුවක් පහුගිය බදාදා ජනාධිපතිතුමාගේ නිල නිවසේදී පැවැත්වලා තිනවා. ජනාධිපතිවරණයේ කැළවීමේ නිල නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරේ එදා බදාද දවසේ. පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව කටයුතු කරන්න තිබෙන බාධාවන් හා ගැටලු මේ නායකයන් දෙන්නා සාකච්ඡා කරලා තියෙනවා දීර්ඝ වශයෙන් කියලා අපිට වාර්තා වෙනවා. කොමුණත් යම් ඉලමුණු තීන්දු తీරන පිළිබඳව මාධ්‍ය සමග කතා නොකරන්න ඒක රහසක් විදිහට තවදුරටත් තියාගන්න මේ නායකයෝ දෙන්නා එකඟ වෙලා තියෙනවා. ඒ අනුව සාකච්ඡා කරත් තවමත් අවසන් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ මදු.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම සමග. ගෙවී ගිය සතියේ ශ්‍රී ලංකා දේශපාලනයේ වාර්තා වූ වැදගත් සහ උණුසුම් පුවත් පිළිබඳව අපි කරන විග්‍රහය සම්බන්ධයෙන් අපිත් සමග සම්බන්ධ වෙලා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ඊළඟට අපි අවධානය යොමු කරමු පසුගියදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීමට පත් කරපු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන්. එතනින් එහාට ගිහිල්ලා ජනාධිපතිතුමා නැවතත් තවත් අලුත් කොමිසමක් පත් කරා කියලා අපිට ආරංචියක් ආවා. මේක ජාත්‍යන්තර ජනමාධ්‍යත් වාර්තා කරපු ප්‍රමුඛ පෙළේ පුවතක් බවට පත් වෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්නට කැමැති.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු කමිටුව එහෙම නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපතිතුමාගෙනුත් අවසාන වශයෙන් සාක්ෂි විමසන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා විෂය භාරමාත්‍රය ජනාධිපතිතුමා වන නිසා. මුලින් ඒ සඳහා නොකැමැත්ත ජනාධිපතිතුමා පළ කළත් 20 වෙනිදා ඒ සාක්ෂි ලබා දෙන්න එතුමා සූදානම් කියලා අවසාන වශයෙන් කියුණා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී තමයි මේ සාක්ෂි විමසීම සිද්ධ වුණේ. කොමුණක් පැය දෙකහමාරක පමණ කාලයක් මේ සාක්ෂි ලබා දීම ජනාධිපතිතුමා සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව අවසාන වශයෙන් අවසාන පුද්ගලයා විදිහට ජනාධිපතිතුමා සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු අවධානය යොමු කරලා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හරි අනිවාර්ය නිවාඩු යවල තියෙන පොලිස්පති පූජිත් ජයසුන්දර හරි තමන්ට මේ ගැන තොරතුරු දැනුම් දුන්නේ නැහැ. ඒ හින්දා සිද්ධිය දැනගෙනත් ක්‍රියාත්මක නොවීම නිසා මේ දෙන්න හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මේකට වගකිව යුතුයි කියන කාරණේ ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිතුමා මේ දිනවල විදේශගත වෙලානේ හිටියේ. තමන් විදේශගත වෙන්න දවසකට කලිනුත් පොලිස්පතිවරයා තමන්ට හමු වුණා. ඒ අවස්ථාවේදීවත් තමන්ට මේ ගැන කිසිම දෙයක් පොලිස්පතිවරයා කිව්වේ නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ආරක්ෂක මණ්ඩල රැස්වීමට අගමැතිවරයා සහභාගී කරගත්තේ නැත්තේ ඔහු සහභාගි කර ගැනීම අනිවාර්ය නෑ කියලා කියන කාරණයක් පෙර වාර්තාවක් පදනම් කරගෙන කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙවැනි කාරණා පිළිබඳව තමයි ජනාධිපතිතුමාගේ සාක්ෂි විමසීමේදී අවධානය යොමු වෙලා තියෙන්නේ. එතකම අර මදුර දෙවනුවට කියපු කතාව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පංච පුද්ගල කොමිසමක් ඊයේ දිනේ ජනාධිපතිතුමා පත් කරා. අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා තමයි මේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරයෙක් විදිහට කටයුතු කරන WMM අධිකාරි මේ අය තමයි මේ කොමිසමට පත් කරලා තියෙන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ වැරදි සහ බලය හරි අධිකාරිය හරි අයුතු ලෙස යොදා ගැනීම, ඒ වගේම මගහැරීම සහ නොසැලකිලිමත්කම පිළිබඳව කාරණා වාර්තා වෙලා තියෙනවා. වගකීම් පැහැරහැරීමේදී මේක සිද්ධ වෙලා තියෙන නිසා ඊට සම්බන්ධ වාක්‍යයතු නිලධාරීන් හඳුනා ගැනීම මේ පංච පුද්ගල කමිටුවේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා. කොමුණත් මේ කොමිෂන් සභාවේ පළමු අතුරු වාර්තාව මාස 3ක් ඇතුළත සකස් කරලා ජනාධිපතිවරයාට දෙන්න ඕන කියලා මේ නිකුත් කරපු ගැසට් නිවේදනයේ තියෙනවා. මාස 6ක් ඇතුළත මේ විමර්ශන සහ පරීක්ෂණවල නිගමනයන් නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න කියලා මේ පංචපුද්ගල කොමිසමට ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා. ඉතින් විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරය ඉල්ලවෙලා මාස 5කට පස්සේ තමයි මේ පංචපුද්ගල කොමිසම පත් කරලා තියෙන්නේ මතුර.
අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල වැඩි වශයෙන් කතාබහට ලක්වන දුරකථන සංවාදයක් සම්බන්ධයෙන්. අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්ලුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා නිශ්ශංක සේනාධිපති මහතා අතර පැවැත්වුණු දුරකථන සංවාදයක්. මේ සම්බන්ධයෙන් මේ වන විට ඔබට දැනටමත් පැහැදිලි අවබෝධයක් ඇති. නමුත් මේ කාරණාව පිටුපස්ස බොහොම ලොකු කතන්දරයක් තියෙනවා කියලා තමයි බොහෝ අය පවසන්නේ. මනෝජ, අපි කැමති දැනගන්නට ඇත්තටම මේ දුරකථන සංවාදයේ පිටිපස්සේ තියෙන මොන වගේ කතාවක්ද සහ මේකට ඈඳිච්ච දේශපාලනය මොකක්ද කියලා දැනගන්නට.
මේ සංවාදයේ යම් ආందోళනාත්මක තත්වයක් බවට පත් වුණා. මේ සංවාදයේදී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එක තැනක සඳහන් කරනවා, මට ජීවිතේට හිතුණා නම් මේ බිස්නස් එක, එහෙම නැත්නම් ඇවන්ගාඩ් බිස්නස් එක නැති වෙයි කියලා මං ජීවිතේට නඩු දාන්නේ නැහැ. මේක කරුමක්කාර දේශපාලනයේ හින්දා කරපු වැඩ. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවත් නඩු දාන්නේ නැහැ. මම මේ ඇත්තටම කරපු සම්පූර්ණ කාරණේ ගැන, ක්‍රියාවලිය ගැන දුක් වෙනවා කියන දේ තමයි මේ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරිය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ කාගේ අවශ්‍යතාවයකට කාගේ වමනාවන් මත පදනම් වෙලාද මේ කටයුතු සිද්ධ වුණේ කියන කාරණේ තමයි දැන් සාකච්ඡා වෙමින් තියෙන්නේ. එක පැත්තකින් රජයේ අමාත්‍යවරුන් ඇයට බලපෑම් කරා කියන කාරණේ තියෙනවා. ඒ කියන්නේ ඍජුව අමාත්‍යවරයෙකුට ඇගිල්ලක් දිගු නොවුණත් ඇතැම් අය අනුමාන කරලා යම් නමක් සඳහන් කරනවා. මම දැක්කේ වජිරාභය වර්ධන ඇමතිවරයාගේ නමත් දේශීය මාධ්‍යයේ පළ වෙලා තිබුණා, මේ පිළිබඳව යම් සම්බන්ධතාවයක් ඇතැයි කියලා. ඒත් එක්කම දිලුක්ෂි ඩයස් මහත්මිය ඇයත් සඳහන් කරනවා මේ දුරකථන පණිවිඩය, ඒ කියන්නේ කොටසක් නිකුත් කරලා තියෙන්නේ, ඒත් එක්කම යම් විකෘතියකින් නිකුත් කරලා තියෙන්නේ. ඒ හින්දා ජනතාවට දැනගන්න මේ දුරකථන සංවාදයේ සම්පූර්ණ හඩපටය නිකුත් කරන්න කියලා ඇය ඉල්ලීමක් කරනවා. මේක බොරුයි කියලා ඇය කියන්නෙත් නෑ, මේක ඉවත් කරගන්න කියලා කියන්නෙත් නෑ. ඒ කියන්නේ සම්පූර්ණ හඩපටය නිකුත් කරන්න කියලා. කොමුණත් අධිකරණ අමාත්‍යවරිය විදිහට තලතාතු කෝර ලැබිටෝරියත් සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් යම් විනය ක්‍රියාමාර්ග ගන්න, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න අධිකරණ අමාත්‍යවරිය විදිහට ඇය සූදානම් කියලා. ඔව්, මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අරඹයා යම් පරිගැනීමක් සිදු කරන්න සූදානම් වෙනවද කියන කාරණය මේ මතුවීම හරහා ආයමත් සාකච්ඡා වෙනවා. වගේම අපි දැක්ක උදේ ගම්මන්පිල පිළිතුරු හෙළවරුමේ නායකවර ඊදව සඳහන් කරනවා, ජනාධිපති දුරයට ඉදිරිපත් වීම අහෝසි කරන්න නම් මාස 6ක කාලයක් සිරදනුවම් ඉඳලා තියෙන්න ඕන ජනාධිපති අපේක්ෂකේ කියලා. ඉතින් දැන් මේ කටයුතු සියල්ල ඉවර කරලා හෙට දිනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිරගත කළත් මේ මාස 6 කියන කාලය සම්පූර්ණ කරන්න බෑ. ඒ හින්දා ප්‍රායෝගික තලයේම මේක අසත්‍යක් කියලා දැන් ඔප්පු වෙනවා කියන අදහසත් ඔවුන්ගේ පැත්තෙන් පළ කරලා තියෙනවා. අපි බලපු ඉදිරියේදී මේ දුරකථන සංවාදයේ පදනම් කරගෙන පරීක්ෂණ සිදු වෙන්න පුළුවන්, අධිකරණ අමාත්‍යවරයා සදා මැදිහත් වෙන බවක් කියලා තියෙනවා. ඉන්න මේ හරහා ඇතැම් කරුණු කාරණා එළියට එන්න පුළුවන්. අපි බලමු එළඹෙන සතියේදී මොනවද එහි දිගුවක් ලෙස අපිට වාර්තා කරන්න තියෙන තත්ත්ව කියලා වදුර.
අපේ අද දවසේ ශ්‍රී ලංකේ පුවත් විමසුමේ අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ තවත් වැදගත් වූ කාරණාවක් සම්බන්ධයෙන් තමයි. පාස්කු ප්‍රහාරයත් එක්කම කරළියට පැමිණි මේ බුරුකාව සහ ෆුල් ෆේස් තහනම ඉවත් කරන්නට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදලා තියෙනවා කියලා පසුගිය දා නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යට ප්‍රකාශ කළ තිබුණා. මනෝජ්, මේ බුරුකාව සහ ෆුල් ෆේස් හෙල්මට් තහනම පිළිබඳව අපි අවසාන වශයෙන් කතාබහ කරමු.
විනය කල්ක්‍රියා නීති දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා විදිහට හලීම් ඇමතිවරයාට යොමු කරපු ලිපියක මේ බව සඳහන් වෙනවා කියලා තමයි වාර්තා වුණේ. නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණය වන හෙල්මට් පැළදීමේ තහනම මේ වෙනුවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොලිස් මූලස්ථානය කියන්නේ මේ වෙනුවට හදිසි නීති රෙගුලාසි බලාත්මක නොවන නිසා මේ නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණය වන හෙල්මට් පැළදීමේ නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අපි දැක්කා. මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් තිබුණා හදිසි නීතිය යටතේ මේ තහනම් පැනවීමත් එක්ක හදිසි නීතිය අවලංගු වෙච්ච වෙලාවක මේවා ක්‍රියාත්මක නොවේවිද කියලා. නමුත් මේ පිළිබඳව හදිසි නීති වස්ත්‍රායන් පස්සේ කිව්වේ විශේෂ අවස්ථාවක් විදිහට මේ දේවල් අරගෙන ඇවිල්ලා තියෙන්නේ, මේ නීති ගෙනල්ලා තියෙන්නේ, මේ තහනම් පනවල තියෙන්නේ, හින්දා මේවට බාධාවක් වෙන්නේ නැහැ කියලා. කොමනක් නියෝජ්‍ය පොලිස්පතිවරයා ආපු ලිපියේ සඳහන් වන විදිහට මේ නීති තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා මේ සම්බන්ධයෙන් දැන් අලුත් සමාජ කතිකාවකුත් නිර්මාණය වෙලා තියෙනවා. ජාතික ආරක්ෂාවට මේක ගැටලුවක් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෝක සභාපතිවරයෙක් වෙන මහින්ද අමරවීර හිටපු ඇමතිවරයා ඊයේම මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. මුස්ලිම් දේශපාලනඥයින්ගේ ඕමනාව මත ආණ්ඩුව මේ තහනම ඉවත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කළේ. කොමනක් අපි දැක්කා මනෝ ගණේෂන් ඇමතිවරයාත් මේ පිළිබඳව එතරම් ප්‍රසාදයක් නැති බව, විපක්ෂ කණ්ඩායම් කොහොමත් ඊට එකඟ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි ඒ සම්බන්ධයෙන් මේ වෙනුවට ලංකාවේ ඇති වෙලා තියෙන්නේ.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී අපේ ශ්‍රී ලංකේ පුවත් විමසුම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු මේ ගෙවිගෙන යන සතියේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කරමින් මොන ආකාරයේ දේශපාලන පුවත්ද ශ්‍රී ලංකාවෙන් මතුවන්නේ කියලා. යාත්‍රාතුරේදී අපි විශ්වාස කරමු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අපිට මේ සතියේදී දැනගැනීම වෙන හැකියාවක් ලැබේවා කියලා. මේ උණුසුම් පුවත් සමග අපි ලබන සතියේ සඳුදානවත් හමුවෙමු. අපි සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුති මදුරු. සුබ දවසක්.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.